ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අද දවසේ මම මේ ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වන්නේ බුද්ධ ධර්මය 10 වෙනි ශ්‍රේණිය පෙළ පොතේ 13 වෙනි පාඩම ඇතිතතු කියන තිලකුණු දහම. මෙම පාඩම් ඉදිරිපත් කරන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙවීමෙන් රුහුණු ගුවන් විදුලිය ඔස්සේ විකාශනය වන රුහුණු ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ ප්‍රතිඵලයක් වශයෙන්. එබැවින් මේ වැඩසටහන ඉතාමත් හොඳින් සවන් දී ඔබගේ නුවණ දියුණු කරගන්නා ලෙස මම පළමුවෙන් ඉල්ලා සිටිනවා. මෙම පාඩම ගෙනෙන මා එල්පිටිය අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්මයේ ගුරුපදේශක පීඩී පරමානන්ද. ඉතින් දරුවනේ, අද දවසේ මේ කතා කරන පාඩම ඔබගේ ජීවිතය වෙනස් කරන්න ප්‍රධාන සාධකයක් වෙන පාඩමක් වශයෙන් තමයි මම දකින්නේ. මොකද මේ පාඩම කියන්නේ ඇතිතතු කියන තිලකුණු දහම. ඒ කියන්නේ ත්‍රිලක්ෂණය සම්බන්ධයෙන් කියා දෙන පාඩමක් තමයි මේ අපි අද ඉගෙන ගන්නෙ. ඔබ දන්නවා ත්‍රිලක්ෂණය කියන්නේ කරුණු තුනක්. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. එතකොට මේ ලක්ෂණ තුන, එනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන කාරණා තුන ත්‍රිලක්ෂණය කියන එක බුදුදහමේ එන ප්‍රධාන ඉගැන්වීම් අතර එන ඉගැන්වීමක්. බුදුදහමේ තවත් ප්‍රධාන ඉගැන්වීම් තියෙනවා, පටිච්චසම්පාදය, ඒ වගේ ඒවත් එක බැලුවම ත්‍රිලක්ෂණය කියන්නේ ප්‍රධාන ඉගැන්වීමක්. මෙම ඉගැන්වීම ලෝකයේ බුදුවරයෙක් පහළ වුණත් නැති වුණත් සදාකාලිකවම පවතින ධමයක්. මේක විශ්වයටම සාධාරණ වූ ධර්මතාවයක්. විශ්ව සාධාරණ ලක්ෂණයක් නිසා මේක කාල, දේශ වශයෙන් හැම ભેදයක් නැහැ. ලෝකයේ උපදිච්ච ජීවි, අජීවි සියලු කොටස් වලට සාධාරණ ධර්මතාවයක් තමයි ත්‍රිලක්ෂණය කියන්නේ. හොඳයි, එහෙනම් අපි බලමු මේ ත්‍රිලක්ෂණයේ එක එක ලක්ෂණ වෙන වෙනම කෙටියෙන් සාකච්ඡා කරන්න. මේ පළමු ලක්ෂණය තමයි අනිත්‍ය. අනිත්‍ය කියන්නේ වෙනස් වීම. එහෙම නැත්නම් කැඩෙන, බිඳෙන සුළු ස්වභාවය තමයි අනිත්‍ය කියලා කියන්නේ. මේක පාලි පාඨකින් කියනවා ලුජ්ජති පලුජ්ජති ලෝකෝ. බුදුදහමේ ලෝකය කියන්නේ මොකද්ද? මේ කැඩෙන, බිඳෙන සුළු ස්වභාවය. එතකොට ලෝකයේ ඇත්ත ස්වභාවයත් ඒක නේද? කිසිම දෙයක් ලෝකයේ දින ස්ථිරව කිසිවක් තියෙන්නේ නැහනේ. ස්ථිර නැහැ. ඒක තමයි අනිත්‍යයි කියන්නේ. අපි ස්ථිරයයි හිතන බොහෝ දේවල් තියෙනවා. නමුත් මේ ගැන විද්‍යාත්මකව බැලුවොතින් ඒ සියල්ලක්ම අස්ථිරයි. ඔබ පුංචි මොහොතක් කල්පනා කරලා බලන්න, ඔබ ඉදිරියේ තියෙන පුළුවන් මේ මොහොතේ දැල්වෙන විදුලි බුබුලක්. හැබැයි දැල්වෙන විදුලි බුබුලේ ආලෝකය එක දිගටම පවතිනවායි කියලා තමයි ඔබට පෙනෙන්නේ. නමුත් අපි සියුම් විද්‍යා උපකරණයක ආධාරයෙන් ඒ ගැන හොඳට පරීක්ෂා කරලා බැලුවොතින් අනිවාර්යෙන් පේනවා ඒ විදුලි බුබුල මොහොතක් දැල්වෙනවා, මොහොතක් නිවෙනවා, මොහොතක් දැල්වෙනවා, මොහොතක් නිවෙනවා. නමුත් අපිට පේන්නේ මේක ස්ථිරයි කියලා. නෑ, ඒක ස්ථිරභාවයක් නෑ. ඒ දැල්වෙන විදුලි බුබුලත් අනිත්‍යයි. ඒ වගේම ඔබ බලන සමහර රූප වාහිනිය වෙන්න පුළුවන්, වෙනත් මාධ්‍යයක වෙන්න පුළුවන්, නොයෙකුත් දර්ශන තලයන් තියෙනවා. ඒ දර්ශන තලයන් අපට එක මොහොතේ එක ආකාරයෙන් පෙනුනට ඒවා බොහෝ වාර ගණනක් විවිධ ඉරියව් වලින් වෙනස් වී ඇයිල් තමයි එතෙන්ට අපිට එකවර පෙනෙන්නේ. ඒකිනුත් පේනවා මේ සෑම දෙයක්ම ස්ථිර නැහැ. අනිත්‍ය ස්වභාවය තමයි පේන්නේ. දැන් බලන්න, දැන් අපි මව කුසට ආපු දවසේ ඉඳලා අවුරුදු 50ක්, 60ක්, 70ක් යනකොට මොකද වෙන්නේ? වයසට යනවා. හැබැයි මේ මව කුසට ඇවිල්ලා ඉපදිලා දවස් දෙකක් තුනක් අතරත අපි වෙනස් වෙනවද? අපි ස්ථිර දේ දවස් දෙක තුනේ? ඒත් නැහැ. ඒ පුංචි පුංචි කාලයන් වල තප්පර ගණන් වලින් වෙනස් වෙවි ඇවිල්ලා තමයි අවුරුදු 60ක් 70ක් යනකොට අපි මේක කියනවා වයසට යනවා කියලා. කියන්නේ අපේ ශරීරය මව කුසට ආපු දවස් ඉඳලම මරණය දක්වාම වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වීම තමයි බුදුදහමේ අනිත්‍ය කියලා කියන්නේ. එතකොට මේ ක්‍රියාවලියට හසු නොවන කිසිම දෙයක් ලෝකේ තියේද? මේ ක්‍රියාවලියෙන් බේරෙන්න පුළුවන් කවරෙක්වත් ලෝකේ සිටීද? ජීවීන් ඉඳීද? අජීවි වස්තු තියේද? එහෙම කිසිවක් නැහැ. ඒක නිසා තමයි කියන්නේ බුදුදහමේ දැන් අපි පුද්ගලයා නිර්මාණ වෙච්ච ආකාරය ගැන කතා කරොතින් පුද්ගලයා නිර්මාණ වෙලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහෙන්. මේ ස්කන්ධ පහ කොටස් දෙකකට බෙදෙනවා. රූපය රූප ස්කන්ධය, වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතර, නාම ස්කන්ධය. එතකොට නාම රූප දෙකෙන් හැදිච්ච පුද්ගලයා අනිවාර්යයෙන්ම තප්පරයක් තප්පරයක් පාසා ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ඒසම තමයි අපි කියන්නේ රූපය කියන ගත්තොත් අපේ ශරීරයනේ අපිට පේන රූපය ඒක පෙන පිඩක් හා සමානයි. රූපය පෙන පිඩක් හා සමානයි. පෙන පිඩ ඇති වෙනව නැති වෙනව. එතකොට ඊළඟට මේ වේදනාව කියන එක දිය බිබුලක් හා සමානයි. දිය බිබුලක් පවතින්නේ නැහැනේ. ඒ කියන්නේ වේදනාව කියන්නේ විඳීමනේ. විඳීම නැත්නම් වේදනාව දිය බිබුලක් හා සමානයි. ඊළඟට සංඥාව. සංඥාව කියන්නේ අපි හැඳිනීම, හැඳින ගැනීම. ඒක මිරිඟුවක් හා සමානයි. මිරිඟුවක්. මිරිඟුව මේ පේනවා, ආයේ එක පාට නොපෙනී යනවා. ඒක අල්ලන්න බෑ. ඒ වගේ තමයි සංඥා. ඊට සංස්කාර නැත්නම් චේතනා. එහෙම නැත්නම් කුසල හා අකුසල කර්ම. ඒක සමාන කරලා තියෙනවා කෙසෙල් කඳකට. කෙසෙල් කඳකට සමාන කරා සංස්කාර. ඊළඟට අවසාන එක තමයි මේ විඥාන. ඒ කියන්නේ අරමුණු දැන ගැනීම. ඒක මායාවක්ලු. ඉතින් මේ විදිහට බලමු අපේ පංචස්කන්ධය හැදිච්ච කොටස් පහම ඒවල මේ ඇත්තටම ස්ථිර දේවල් නෙවෙයි. අනිත්‍ය දේවල්. ඒසම තමයි බුදුදහමට අනුව ලෝකය මේ සත්වයා කියලා අපි හඳුනන්නේ මේ සම්මුතියක් පමණයි. ඒ සියල්ලම අපි නිකන් හඳුනා ගන්න සකස් කරගත්තු යම් යම් නාමයන්. ඒ සියල්ලම අනිත්‍යයි. ඇස, කන, නාසය, දිව, ශරීරය ඒ සියල්ලම ස්ථිර නැහැ. කවදාවත් සදාකාලික පවතින්නේ නැහැ. මේ යථාර්ථයට ඔබත් මමත් මේ ලෝකයේ සියලුම දෙනා යටත් නිසා අපි මුලින්ම තීරුම් ගන්න ඕන සත්වයා සහ ලෝකය කියනක අනිවාර්යයෙන්ම අනිත්‍යයි. ස්ථිර දෙයක් නෙවෙයි. ඊළඟට තමයි මේ දුක්ඛ ලක්ෂණය. දුක්ඛ ලක්ෂණය කියලා ගත්තොත් අපි සියල්ලෝම කැමැති සැපයට. සැපයට තමයි කැමැති. දුකට අකමැති. නමුත් බුදුදහම කියන්නේ ලෝකය පිහිටලා තියෙන දුක මත. දුක්ඛේ ලෝකෝ පටිත්තිත. දුක මත තමයි ලෝකය පිහිටලා තියෙන්නේ. අපි සැපයි කියලා දැන් හිතනදී තව ටිකක් වෙලාවක් යද්දී ඒක දුකක් බවට පත් වෙනවා. සැපදායක ඇසලගෙන සියලුම දේවල් තාවකාලිකයි. තාවකාලික සැපයක් තියෙන්නේ. සදාකාලික සැපයක් නැහැ. බුදුදහමේ සදාකාලික සැපයක් ගැන සඳහන් කරන්නේ නිවනම පමණයි. නිවනින් මේ පිට සියලුම සැප ඒව තාවකාලිකයි. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය පළමුවෙන්ම දේශනා කරනවා බර්ණස ඉසිපත්සනාරාමේ මිගතායේදී මංගල ධර්ම දේශනා විදියට පස්වග භික්ෂූන්ට. ඒගොල්ලෝ පස්වග තවුසන් නමින් තමයි හැඳින්ුවේ. අන්නේ මංගල ධර්ම දේශනාවේ දේශනා කරන්නේ මොකද්ද? ආර්ය සත්‍ය හතරක්. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේ ආර්ය සත්‍ය හතරින් මුලින්ම දේශනා කරන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍යයේදී උන්වහන්සේ මේ දුක පිළිබඳව ඉතා වැදගත් යථාර්ථවාදී දේශනයක් පවත්වනවා. බලන්න ඒකෙදි පටන් ගන්නෙ කොහොමද? ඉපදීම දුකයි, මහලු වීම දුකයි, දිරා යාම දුකයි, ලෙඩවීම දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියයන් හා එක්වීම දුකයි. ඔය විදිහ කියලා කැමති දෑ නොලැබීම, ඔය ආදි වශයෙන් නොයෙක් දේවල් සියල්ලම දුක් කියලා කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයම දුකයි. හරි, දැන් මේකෙන් ඔබට තේරෙන්න ඕන අපි මේ හිතන් ඉන්න සැපයි කියලා හිතන සියලුම දේවල් මොනවද අවසානයේදී මේව දුකක් තමයි කියලා තේරුම් ගන්න ඕන. හැබැයි මේ ලෝකය දුක මත පිහිටියයි කියලා හිතාගෙන මේ බුදුදහමේ කොතනකවත් කියන්නේ සියල්ල අත්හරින්න කියන්නේ. දුක නිසා අත්හරින්න කියන්නේ. දුක නිසා ඒ බව තේරුම් අරගෙන වඩාත් කාර්යක්ෂමව දවස සැලසුම් කරගෙන, විභාග සැලසුම් කරගෙන, ඒ ඉපදිච්ච කාලය තුළ නැත්තම් තමන් ගත කරන ජීවිත කාලය තුළ ඉතාම හොඳ උද්‍යෝගිමත් ජීවිතයක් ගත කරන්න කියන තමයි බුදුදහම කියන්නේ. කොතරකවත් කියන්නේ දුක නිසා මේවා අත්හැරල යන්න කියලා කියන්නේ අතහරින්න කියන්නේ. අත්හරින්න කියන්නේ අනවශ්‍ය නරක දේවල්. අපි තේරුම් ගන්න ඕන ලෝකයේ පිරල තියන්නේ දුක මත. ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් මිල මුදල් උගත්කම් නිලතල ඒ සියල්ලටම ඒව බේරන්න බෑ. කොච්චර උගතෙක් වුණත් දුකෙන් බේරෙන්න බෑ. දැන් බලන්න අද තියෙන බරපතල රෝගේ මොකද රෝගේ? COVID-19 නැත්නම් කොරෝනා වෛරස. ජාතියක් ආගමක් මිල මුදල් ඒ කිසිවක්කින් වළක්වන්න බෑනේ. විනාඩි 25 30ක් යනකොට රෝගේ වැළඳුණු පුද්ගලයා ඉතාම ඉක්මනින් මිය යන්න පුළුවන් එයාගේ ඒ රෝගෙට දක්වන්නා වූ ප්‍රතිචාරය මත. ඉතින් එහෙම දෙයක් තමයි මේ අපි මේ දුක්ඛ ලක්ෂණ විදිහට දකින්නේ. නමුත් මනුස්සයා හිතන්නේ පුද්ගලයා හිතන්නේ සියල්ල දුක් නෙවෙයි සැපයි කියලා. නමුත් අවසාන වශයෙන් බැලුවම සියල්ල දුක්. ඊළඟ ලක්ෂණය තමයි අනාත්ම ලක්ෂණය. මේ අනාත්ම ලක්ෂණය කියන එකේ වචනය අපි පොඩ්ඩක් ඉස්සලා අර්ථ දක්ව ගන්න ඕන. ඒක ආත්ම කියලා ගත්තම ඒක සංස්කෘතික භාෂාවේ යෙදුමක්. ඒකේ පාලි යෙදුම වන්නේ අත්. සිංහල යෙදුම වන්නේ මම. එහෙම නැත්නම් තමා. දැන් තේරෙනවානේ? ආත්ම කියලා කියන්නේ සංස්කෘතික භාෂාවෙන්, පාලි භාෂාවෙන් අත්, සිංහල භාෂාවෙන් කියන්නේ මම නැත්නම් තමන් කියන එක. ඒතර ඉස්තර කාලයේ බුදුරජාන් වහන්සේ විදිච්ච කාලෙත් සමහර ආගම් වල පුද්ගලෝ පැවසුව, ශ්‍රමණ පිරිස් පැවසුව මේ පුද්ගලයා තුළ සදාකාලික ආත්මයක් තියෙනවා කියලා. ඒක නිත්‍යයි, ස්ථිරයි, වෙනස් වන්නේ. ඒ ආත්මය තනින් තනට පුද්ගලයා අරගෙන යනවා කියලා තමයි සමහර ඉගැන්වීම් වල බමුණු වගේ අය කිව්වේ. නමුත් බුදුරජාන් වහන්සේ ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරා. එසා බුදුදහම කියන්නේ එහෙම තමන්ට වෙන් වූ ආත්මයක් නැතන් තමා කියලා කෙනෙක්, මම කියලා කෙනෙක් නැති කියලා කියන්නේ. එසා බුදුදහම අනාත්මවාදී දහමක්. අනිත් ආගම් බොහෝ ආගම් වෙන්නේ ආත්මවාදී. එසා ආත්මවාදයට වඩා වැදගත් වෙන්නේ අනාත්මවාදීව හිතන එක. දැන් බලන්න මේ ආත්මවාදීව හිතුවොත් මොකටද වෙන්නේ? මොකද වෙන්නේ? යුද ගැටුම්, කලකෝලහල, සියලු දෘෂ්ටීන් බෙදීම් ඒ සියල්ලම හටගන්නේ ආත්මවාදීව හිතුවොත්. මම මගේ කියලා ආත්මයක් මං ආත්මෙන් ආත්මෙන් අරන් යනවා කියලා හිතුවොත් තමයි ඒ වගේ ගැටුම් ඒ වගේ දේවල් වලට යන්නේ. නමුත් අනාත්මවාදී කියලා හිතුවම පුද්ගලයාට මේ එහෙම යමක් අරගෙන යන්න තැනක් නැහැ. ඒක తాවකාලිකයි. පුද්ගලයා කියන්නේ ස්කන්ධ, ස්කන්ධ ධාතු ආයතන කියලා ශක්ති සමූහයක එකතුවකින් හැදිච්ච දෙයක් පමණයි. මේ ශක්ති සියල්ල අනිත්‍යයි. ඉතින් අනිත්‍ය නිසා ඒවා ඔක්කොම දුක් සහිතයි. හරි? අනිත්‍යයි දුක් සහිත නම් ඒකත් ඉතින් අනාත්මයි. යමක් අනිත්‍යද ඒ දුක් සහිතයි. ඒක දුක් සහිත නම් අනිවාර්යයෙන්ම අනාත්මයි. මේ අනාත්ම ධර්ම මත පුද්ගලෙක් පිහිටා කටයුතු කරනවා නම් එයාට බොහෝ ගැටලු වලින් බෙදිලා මිදිලා තමන්ගේ ජීවිතය යහපත් කරගන්න පුළුවන්. දැන් බලන්න තමයි මේ කතා කරේ මම ත්‍රිලක්ෂණයේ මූලික ලක්ෂණ තුන සම්බන්ධයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. එතකොට මෙන්න මේ ඉගැන්වීම මම දන්නා තරමින් කිසිම ධහමක නැ බුදු ධහමේ හැර ත්‍රිලක්ෂණය කියන ඉගැන්වීමක් සඳහන් වන්නේ නැහැ. ඒක නිසා තමයි අපි කිව්වේ මේක බුදු ධහමේ එන මූලික ඉගැන්වීමක් සහ මේ කියන කාරණාව විශ්ව සාධාරණ ධර්මතාවයන් තමයි කතා කරන්නේ. එහෙනම් මේකෙන් ගැලවිලා කිසිම පුද්ගලයෙකුට ජීවත් වෙන්න බෑ. ත්‍රිලක්ෂණයට මුහුණ දෙන අපි හැමෝම ජීවීන් අජීවීන් සියල්ලෝම මේ ධහමට යටත්. උදාහරණයක් ගත්තොත් අජීවීන් කියලා ගන්න අපි ඩෙස් එකක් ගමු පන්ති කාමරේ. ඒක අනිත්‍යයිද? ඒක දුක්ඛයිද? ඒක සදාකාලික තියෙනවද කියලා බලන්නකෝ නේද? ওই කාරණා තුනනේ කියන්නේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඔබ ලස්සන මල්ගසක් හිටවනවා. ලස්සන මලක් පිපෙනවා උදේට. හවසට මොකද වෙන්නේ? අනිවාර්යෙන් පරවෙනවානේ. සමහරක් වෙලාවට මොනවා හරි කාලයක් තියෙන දියර වර්ගයක් ඉහලා මාසයක් දෙකක් තියාගන්න පුළුවන්. හැබැයි හැමදාම තියාගන්න බෑනේ. ඒක අනිත්‍යයි. ඉතින් මේක අනිත්‍ය නිසා මල පරවුණාම අපිට මොකද හිතෙන්නේ? දුකයි. ඒක තමයි ස්වභාවය. ඒක සදාකාලිකව නැති නිසා තමයි අනාත්ම කියන්නේ. ඔන්නෝ ධර්මතාවයන් තුන වටහාගෙන කටයුතු කරනවා නම් අන්න ඒ පුද්ගලයා ඊටාම හොඳ ගති ලක්ෂණ වලින් යුක්ත පුද්ගලයෙක් වෙනවා. බලමු අපි එයාගේ ලක්ෂණ මොනවද කියලා. එතකොට මේ ත්‍රිලක්ෂණ ගැන අවබෝධයක් තියෙනවා නම් එයා අසීමිත ආශාවන් වලින් ඈත් වෙනවා. සීමිත බලාපොරොත්තු ප්‍රමාණයක් තියාගන්නේ. මිල මුදල්, යාන වාහන, ගොඩනැගිලි, තනතුරු, නිලනාම ඔව පසුපස හැම යන්නේ. ඒව අවශ්‍යයි. නමුත් ඒව අසීමිතව හොයාගෙන යන්නේ නැහැ. ඒ වගේම මමය මාගේයයි කියලා ගන්න දෙයක් නැහැ කියලා දන්නවනේ. ඒ නිසා එයා මේ බොහොම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නේ. අල්පේච්ඡ කියන්නේ බොහෝ අවශ්‍යතාවයන් අඩු ජීවිතයක්. බොහොම සැහැල්ලුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඔළුවේ ලොකු ඉලක්ක, ලොකු බලාපොරොත්තු තියාගෙන දුක් විඳින්නේ නැහැ. සීමිත ආශාවන් තියෙන්නේ. ඒ වගේම එයා ලද්ද පමණින් සතුරු වෙනවා. අපි කියන්නේ සන්තුස්සකෝ කියලා. ලද දෙයින් සතුරු වෙනවා. ඊට පස්සේ ඒ වගේ තනවා මේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ සුබර කියලා කියන්නේ ඒකනේ. දරුවෙක් වුණත් දෙමව්පියන්ට මේ සුබර ලක්ෂණයේ තියෙනවා නම් හරිම හොඳයි. එයා හරි කරදරකාරයෙක් වෙන්නේ නැහැ නේ දෙමව්පියන්ට. පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. මොකද විශාල විදමක් දරන්නේ නැත්නම් මේ අම්මා තාත්තගේ ජීවිතෙත් හරිම සැහැල්ලුයි. ඒ වගේම මේ මෙහෙම ත්‍රිලක්ෂණය ගැන අවබෝධයක් තියෙනවනේ එයා කාර්ය බහුල වන්නේ. එහාට මෙහාට දුවනවා, රේව රේ දුවනවා, මෙහි දුවනවා, මුදල් හොයනවා, විකාර වෙච්ච ඔළුනේ තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. එයා කාර්ය බහුල නැහැ. කාර්ය සරල කරගන්නවා. සැහැල්ලු කරගන්නවා. හිත සැහැල්ලු කරගන්නවා. එයාගේ ඉඳුරන් තියෙනවනේ, ඉඳුරන් පහක්. මොන ඉඳුරන් පහ? ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ ඉඳුරන් පහම හරියම ප්‍රසන්නයි, සංසුන්. කලබලයක් නැහැ. ඉතින් බලන්න මේ ත්‍රිලක්ෂණ අවබෝධය නිසා තියෙන හොඳ ලක්ෂණ. ඒ වගේම එයා මේ අකම්පිතයි. මේ අකම්පිත වීමේ ගුණය කියන්නේ බුදුදහමේ එන ඉතා වැදගත් ගුණාංගයක් තියෙනවා. අටලෝ දහමින් කම්පාවට පත් නොවීම. ඔබ දන්නවා ලාභ, අලාභ, යස, අයස, දුක, සැප, නින්දා, ප්‍රශංසා. මේවයින් හතරක් හොඳයි. හතරකට අපි අකමැති. හැබැයි මේ අටම අපට යම් යම් අවස්ථාවනවලදී අපට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ත්‍රිලක්ෂණ ගානේ අවබෝධයක් තියෙන පුද්ගලයා මේ අටේදීම අකම්පිතයි. ලාභ ලැබුණම මේ ලාභ ලැබීම නිසා විශාල වශයෙන් සතුරු වෙන්නෙත් නැහැ. පාඩු නැයි කියලා කම්පාවටපත් වෙන්නෙත් නැහැ. ඉතින් බලන්න මධ්‍යස්ථව ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා මෙම ත්‍රිලක්ෂණය ගැන අවබෝධයක් තියෙනවා. ඉතින් බලන්න මේ අපි කතා කර ත්‍රිලක්ෂණය නිසා වඩාම වැදගත් ඵලයක් ලැබෙනවා. මොකද ත්‍රිලක්ෂණය කියන එක භාවනාවක් වෙනවනේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණ භාවනාවෙන් තමයි සසර දුකින් එතර වෙන්නත් පුළුවන් වන්නේ. ඒ කියන්නේ නිවන් පසක් කිරීම සඳහා වඩන්න ඕන භාවනාවක් තමයි ත්‍රිලක්ෂණ භාවනාව. දැන් බුදුදහමේ භාවනා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සමත භාවනාව, එහෙම නැත්නම් ඒකට කියනවා සමාධි භාවනාව කියලාත් කියනවා. ඒකෙන් කරන්නේ අපේ සිත සමාධිගත කරනවා. අනිත් භාවනාව තමයි ත්‍රිලක්ෂණ භාවනාව. ඒකට ප්‍රඥා භාවනාව කියනවා. ඉතින් මේ සසර දුකින් එතර කරන්නත් ත්‍රිලක්ෂණ භාවනාව හේතු නිසා බුදුදහමේ ත්‍රිලක්ෂණ භාවනාව විපස්සනාව කියලාත් හඳුනන විශේෂයෙන් දකින්න පුළුවන්කම ලැබෙනවා. සා විශේෂයෙන් දකින පුද්ගලයෙක් බවට නිර්මාණය වෙනවා නම් ඔබටත් පුළුවන්කම තියෙනවා මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය සම්බන්ධයෙන් හොඳ වැටහීමකින් කටයුතු කරනවා නම් ඔබත් විශේෂ පුද්ගලයෙක් වෙනවා. එයා නිවන් මගට පහසුවෙන් ප්‍රවේශ වෙන්න අවශ්‍ය පසුබිම සපයා ගන්නවා. ඒ නිසා දරුවනේ, මම හිතන්නේ අද දවසේ මේ කර පාඩමින් ඔබ අවබෝධයක් ලබා ගන්න ඇති මොකද්ද මේ ත්‍රිලක්ෂණය කියන්නේ. ඊළඟට ත්‍රිලක්ෂණය ඇතුළේ තියෙන කරුණු තුන සම්බන්ධයෙන් යම්කිසි වැටහීමක් ඔබ ලබා ගන්න ඇති. සහ මේ ත්‍රිලක්ෂණ අවබෝධයෙන් ක්‍රියා කිරීමෙන් ඔබගේ ජීවිතයට සැලසෙන සතුට, අසහනකාරී බවින් තොරව ගත කිරීමට ඔබ ගන්නා වූ ප්‍රයත්නය, සතුටින් ඉන්න ඔබ හදා ගන්නා වූ මාර්ගය, මධ්‍යස්ථව ඔබට ජීවත් වෙන්න සකස් කරගත යුතු ජීවන මාර්ගය වගේ සියල්ල ඔබට මේ පාඩම තුළින් යම් ප්‍රමාණයකට ඔබට අවස්ථාව ලැබේවි. ඔබ ඒ ගැන හිතලා මේ පාඩමේ කරුණු ඔබගේ ජීවිතයට සම්බන්ධ කරගන්න කියලා මම ඔබට ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම කුංචි ප්‍රශ්න දෙකක් ඔබට දෙනවා, මේක ඔබ ලියා ගන්න. පළමු ප්‍රශ්නය තමයි ත්‍රිලක්ෂණය කෙටියෙන් හඳුන්වන්න. ත්‍රිලක්ෂණය කෙටියෙන් හඳුන්වන්න. දෙවෙනි ප්‍රශ්නය තමයි ඉතා වැදගත් වනවා, ත්‍රිලක්ෂණ අවබෝධයෙන් ක්‍රියා කිරීම නිසා ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ත්‍රිලක්ෂණය ගැන අවබෝධයෙන් කටයුතු කිරීම නිසා ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඔබට මෙන්න මේ කොටස තුල තියෙනවා පුහුණුවට ගාථා පාඨයක්. මේක තියෙන්නේ පරිනිබ්බාන සූත්‍රයේ. ඔබ අහලා ඇති, මළගෙයකදී භික්ෂුන් වහන්සේලා එකතු වෙලා පැන් වඩන අවස්ථාවක් වෙනවනේ. ඒ පැන් වඩන අවස්ථාවේ තමයි මේ ගාථාව කියන්නේ. මම පොඩ්ඩක් ඒක මතක් කරන්නම්. අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජන්ති තේසං ඌපසමෝ සුකෝ. ඒකේ අර්ථය වෙන්නේ ඇති වී නැති වී යන බැවින් සංස්කාර ඒකාන්ත වශයෙන්ම අනිත්‍යයි. සංස්කාර ඉපදී නැතිවන්නේය. ඒ සංස්කාරවල සංසිඳීම සැපයකි. ඉතින් දරුවනේ, අද දවසේ මෙම පාඩම මෙතනින් මම අවසන් කරනවා. අද පාඩම ඉදිරිපත් කළමා එල්පිටිය අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්මයේ ගුරු උපදේශක පීඩී පරමානන්ද. බොහොම ස්තුතියි. ආයුබෝවන්. නැවත වරක් අපි හමු වෙමු.